මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලයේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ඕකා සම්බන්තු පිසෝන කප්ති ආදි වාර්තම ශීලං ධම්මං යාචාන අනුග්‍රහං සත්තා ශීලං දේශනා බන්තු විසයම් සම්බන්තු පිසෝන කප්ති ආදි වාර්තම ශීලං ධම්මං යාචාන අනුග්‍රහං සත්තා ශීලං දේශනා බන්තු සත්‍යම් සම්බන්ති පිළිවෙල කප්පින් ආදී වචන පිළිම් ධම්මං යාචාමි අනුකම්පං කත්තා පිළිම් දේශනාමි
යමහං වදාමි තං වදේත නමස්කාරේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවාඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ ධම්මං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සුභානු පස්සින් විහෙරන්තං ඉන්ද්‍රේසු වසංගුතං භෝජනම් යමත්තඤ්ඤං කුසීතං හීන වීරියං තං වේ පසහති මාරෝ වාතෝ රුක්ඛං බදුම්බලං අසුභානුපස්සින් විහෙරන්තං ඉන්ද්‍රේසු සුසංගුතං භෝජනම් හිච මත්තඤ්ඤුං සද්ධං ආරද්ධ වීරියං තං වේනම් පසහති මාරෝ වාතෝ සේනං ගම්බතං ති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ ශාසනයේ නිවන් දැකීම සඳහා දරන උත්සාහය මාර සංග්‍රාමයක්, මාර සටනක් හැටියටයි හඳුන්වලා තියෙන්නේ. රාගාදී කෙලෙස් සමූහය මාර බලවේග හැටියට ඉදිරිපත් වෙලා නිවන් මඟ ආවරණය කරනවා. ඒක නිසා නිවන් බලාපොරොත්තු වෙන කෙනා ඒ බලවේග වලට යට නොවන අන්දමින්, ඒ බලවේග හමුවේ නොසැලී සිටින අන්දමින් ඊට සුදුසු පැවැත්මක් සකස් කරගත යුතු බවයි බුදුපියාණන් වහන්සේ නිතර මතක් කර දෙන්නේ. දැන් අද අපි මේ මාතෘගත් වූ ගාථා දෙකක් අර මාර බලවේග වලට යටවන අන්දමේ පැවැත්මත්, ඒ බලවේග ජය ගන්න පුළුවන් අන්දමේ පැවැත්මත් විදහා දක්වන විදියේ ගාථා දෙකක්. ඊට අදාළ නිධාන කතාවේ සඳහන් සිද්ධි වලිනුත් ඒ කාරණා හොඳට පැහැදිලි වෙනවා ඇති. සේතව්‍ය නුවර හිටියා වෙළඳ සහෝදරයින් තුන් දෙනෙක්, චූල කාල, මජ්ඣිම කාල, මහා කාල කියලා. මේ සහෝදරයෝ තුන් දෙනා ගෙන් බාලයාත් වැඩිහිටියත් දෙන්නා ඒ පළාත්වලට ගැල් වලින්, කරත්ත වලින් බඩු අරගෙන ගිහිල්ලා ඒ පළාත්වල තියෙන බඩු ගෙනත් ආනයනය කරලා තමන්ගේ ප්‍රදේශයට ගෙන ආවහම ඒ මජ්ඣිම කාල තමයි ඒවා විකුණන්නේ. ඔය විදිහට වෙළඳ ව්‍යාපාරයක් කරමින් සිටියේ වරක් මේ මහා කාලත් චූල කාලත් දෙන්න සවැත් නුවරට ගල් 500ක් අරගෙන වෙළඳාමේ ගියා. ගිහිල්ලා ජේතවනාරාමේ කිට්ටුව ගල් මුදලා, ගල් ලිහලා නවාතැන් ගත්තා. එදා හැන්දෑවේ ජේතවනාරාමයට මල් ආදී පූජා ද්‍රව්‍ය අරගෙන ශ්‍රද්ධාවන්ත පිරිස යනවා දැකලා මේ කොහෙද යන්නේ කියලා අහලා බණහන්න යනවායි කිව්වහම එහෙනම් මාත් යන්න ඕන බණහන්න කියලා හිතිලා තමන්ගේ සහෝදරයාට කියනවා, මල්ලි මේ ගැල් ටික බලා ගන්න, කරත්ත ටික බලා ගන්න, මම බණ අහලා එනකන් කියලා. ගියා බුදුරජාණන් වහන්සේ බණ දේශනා කරන තැනට. ගිහිල්ලා පිරිස් කෙළවර ඉඳගත්තා. බුදු පියාණන් වහන්සේ දුටුවා මේ මහා කාල උපාසකවරයා ඉඳ ගන්නවා දැකලා බුදු ප්‍රජාණන් වහන්සේට පෙනුණා මහා කාල උපාසකගේ ඇතුළත ශක්තිය දැකලා බුදුරජාණන් වහන්සේගේ සාමාන්‍ය දේශනා ශෛලිය මේ පින්නතුන් කොටිකුත් අහලා ඇති. අනුපිළිවෙල කතා මාර්ගය, ඒ කියන්නේ දාන කතාවෙන් ආරම්භ කළා සීල කතා, ඊළඟට දානය සහ සීලේ ආනිසංස වශයෙන් දෙව්ලෝ උත්පත්ති ලබා ගන්න පුළුවන් බව සග්ග කතා, ඔය විදිහට ක්‍රමක්‍රමයෙන් ඒවා ආනිසංස පක්ෂියත් කියලා, ඊළඟට කාමයන්ගේ වංචකාමයන්ගේ ආදීනවය නෙක්ඛම් මේ ආනිසංසයව ප්‍රකාශ කරනවා. අන්නේ අවස්ථාව වෙනකොට මහා ගාල උපාසකුන් නැහැට ගැඹුරු හැඟීමක් ඇති වුණා මේ ජීවිතයේ තත්වය ගැන. මේවා හැමදාම මේ විදිහට තියාගනින්න බෑ නේද, මේ ඔක්කොම අතහැරලා යන්න වෙනවා නේද, පරලොව යනකොට මේ ධනයවත් මගේ නෑයෙන්වත් මා පිටිපස්සේ යන්නේ නෑ නේද, මට මේ ගිහි ජීවිතෙන් නැති වැඩේ මොකක්ද, මම යන්න ඕන, පැවිදි වෙන්න ඕන කියලා ඒ අදහස මහා ගාල උපාසකතුමා තුළ ඇති වුණා. ඉතින් අර බණහන පිරිස බුදුරජාණන් වහන්සේට වන්දනා කළා ගියාට පස්සේ මහා කාල උපාසකුන් නැහැ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා පැවිද්ද ඉල්ලා හිටියා. බුදුරජාණන් වහන්සේ ඇහුවා, කාගෙන්වත් අවසර ගන්න තියෙනවද, කාටවත් කියලා එන්න තියෙනවද කියලා ඇහුවාම බුදුරජාණන් වහන්සේට පෙනෙන්නේ නැති අර බාල සහෝදරයාට කියාපු ඒ පැවරීම, ඉන්නවා මගේ බාල සහෝදරයාගෙන් සමු ගන්න ඕන කියලා ගිහිල්ලා ඒ බාල සහෝදරයාට කියන චූල කාලට කියනවා මේ ඔක්කොම සම්පත්තිය ඔන්න ඔයා බාර ගන්න කියලා. ඇයි ඔබ ගැන කියලා ඇහුවාම මම යනවා පැවිදි වෙන්න කියලා. ඉතින් නොයිකුත් ආකාරයෙන් පැවිදි වෙන්න එපා කියලා බැරි තැන එහෙනම් ඒ කැමැත්තක් කරන්න කියලා. ඉතින් මහා කාල උපාසකුන් නැහැ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. චූල කාලත් එක්තරා කපටි අදහසකින් කල්පනා කළා මමත් ගිහිල්ලා පැවිදි වෙලා අයියත් එක්කගෙන ආපහු එන්න ඕන කියලා අදහසින් එයාත් ගිහිල්ලා පැවිදි වුණා. ඉතින් මහා කාල උපාසක නැහැ දැන් ඉතින් මහා කාල ස්වාමීන් වහන්සේ පැවිදි උපසම්පදාව ලබාගෙන බුදුරජාණන් වහන්සේගෙන් විදර්ශනාව පිළිබඳව කමඨහන් එහෙම ලබාගෙන දැන් කරන්නේ සෝසානික දුතංග කියලා කියන සුහනේ රාත්‍රි කාලයේ ගත කිරීමේ දැඩි භාවනා ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් මේ මහා කාල හාමුදුරුව දැන් ඒ බණ භාවනා කරන සුහනේ මධ්‍යම රාත්‍රියේ ඒ කියන්නේ අනිත් හැම දිනාම නිදාගත්තට පස්සේ විහාරයෙන් පිට වෙන්නේ ගිහිල්ලා මධ්‍යම රාත්‍රියේ සුහනේ ගත කරලා අසුබ භාවනා වඩමින් ඊළඟට එළි වෙන්න කලින් නැවතත් එනවා විහාරයට මේ සෝන් පළු ස්ත්‍රිය කල්පනා කළා මේ කවුරු හරි එනවා ඇති මේ සෝනට මන් නැති අතරේ රාත්‍රියේ කියලා අල්ලගන්න බැරුව කවුද කියලා සොයා ගන්න බෑ පස්සේ මධ්‍යම රාත්‍රියේ එක දවසක් දා තමන්ගේ දූ දරුණුත් එක්ක ඇවිල්ලා සෝනේ තිබෙන කුටියේ හැංගිලා පහනක් දැල්වගෙන හැංගිලා බලාගෙන හිටියා ඉතින් තෙරුන් වහන්සේ එනවා දැකලා ඉදිරියට ගිහිල්ලා වැඳලා ස්වාමීන් වහන්සේද මෙතන මේ රාත්‍රියේ වැඩ ඉන්නේ කියලා අහුවාම එසේය කිව්වහම කියනවා මේ සෝන් පළු ස්ත්‍රිය මේ සෝනක සිටින සංඝයා වහන්සේ කෙනෙක් විසින් රැකිය යුතු යම්වත් පිළිවෙත් කොටසක් තියෙනවා කියලා. මහා කාල ස්වාමීන් වහන්සේත් ආඩම්බර නොවී මොකටද මට කියන්න ඉන්නේ කියලා එහෙම කියන්නේ නැතුව මොනවද උපාසිකාවේ වත් පිළිවෙත් කියලා ඇහුවා. එතකොට කියනවා සෝනක වාසය කරන සංඝයා වහන්සේ කෙනෙක් විසින් සෝන් පළු අයට සෝන් පාලක අයට දන්වන්න ඕන සෝන පාලනය කරන ඒ පිරිසක් ඉන්නව නම් කෙනෙක් ඉන්නව නම් ඒ තැනැත්තට හෝ තැනැත්තියට කියන්න ඕන. ඒ වගේම විහාරයේ නායක හාමුදුරුවන්ට කියන්න ඕන. දම්පතියට කියන්න ඕන මොකද ඒකේ අදහස සමහර හොරු කිවල් බිඳලා ගෙහිමියන් පිටිපස්සෙන් එළගෙන එනකොට බඩු දාලා යන සොහොනේ එතකොට මේ මිනිස්සු ඇවිල්ලා කරදර කරනවා අර සංඝයා වහන්සේලාට අන්න ඒක වළක්වා ගන්න අර කට්ටියගේ සාක්ෂිය වුණා නිසා ඒක කරන්න ඊළඟට තවත් මොනවද කළ යුතු වත් පිළිවෙත් කියලා ඇහුවාම සොහොනේ වාසය කරන සංඝයා වහන්සේ කෙනෙක් විසින් මස් මාංශ බැදුම් පිළිසුම් ආදී දේවල් ගත යුතු නෑ ඒ කියන්නේ අර අමනුෂ්‍ය උපද්‍රවවලට ලං නිසා වෙන්න ඕන ඒ වගේම ඊටාත්ම වීරයවන්තව දවල් කාලේ නොනිද වීරයවන්තව ඒ කටයුතු කරන්න ඕන කියලා හරියට කමටහනට අදාළ ටිකක් කියන්න වගේ ඒ තැනැත්තිය මේ ස්වාමීන් වහන්සේට කිව්වා ස්වාමීන් වහන්සේත් බොහොම හොඳයි කියලා එක පිළි අරගෙන කිව්වා ඒ වගේම මේ තැනැත්තිය කියා හිටියා යම් විදියකින් ඔබ වහන්සේ මේ සුහනේදී බලාපොරොත්තු වෙන තත්වයට පැමිණියොත් මම ඒ එදාට ඒ ගේන මලමිනියට විශේෂ සත්කාර කරලා ඒ මලමිනිය දමන කටයුතු කරනමයි කියලා ඒ විදිහටත් උනන්දු කළා මේ සාන්නහසෙත් කිව්වා යම් කිසි හොඳ රූපාරාමණයක් ආවහම මට දන්වන්නේ කියලා මේ විදිහට දැන් ඉතින් දිනපතා සෝහනෙට ගිහිල්ලා රාත්‍රියේ භාවනා කරනවා එක දවසක් දා ඒ සවැත්නුවර එක්තරා එක ගෙදරක දැරියක් හවස් වරුවේ හදිසියෙම ආබාධයකින් කලුරිය කළා ඒ නෑයන් ශරීරය ගෙනත් දුන්නා මල සිරුර ගෙනෑවා දර තෙල් ආදියත් සමගම ඒ වගේම අර දවන කුලියත් අරගෙන ඇවිල්ලා දුන්නා අර සෝන් පළු ස්ත්‍රියට සිරුර දැවීමේ කාර්ය භාර කළා සෝන් පළු ස්ත්‍රියත් අර වස්ත්‍රය ඉවත් කළ බලනකොට ඉතාමත්ම ශෝභමාන ස්වරූපී දැරියක් මෙන්න මගේ ස්වාමීන් වහන්සේට පෙන්වන්න හොඳ අරමුණක් කියලා ගිහිල්ලා ස්වාමීන් වහන්සේට වැඳලා ආරාධනා කරනවා මේ විදිහේ රූප ආරම්මණයක් ඇවිල්ලා ඉන්නවයි ඇවිත් බලන්නේ කියලා ස්වාමීන් වහන්සේත් ඇවිල්ලා ඒ වස්ත්‍රය ඉවත් කළා හිස සිට දෙපතුල දක්වා බලලා ඉතාමත්ම ස්වරූපී ස්වර්ණ වර්ණ රන්වන් ශරීරයක්ය මේක ගින්නට දාලා ලොකු ගිනි දැල් එහෙම වදින වෙලාවට මට ඇවිල්ලා කියන්න කියලා තමන් භාවනා කරන තැනම ගිහිල්ලා ඉඳගත්තා. ඊළඟට අර තැනැත්තියත් අර දරසෑයට දාලා ලොකු ගිනි දැල් වදින වෙලාව වෙනකොට ගිහිල්ලා ස්වාමීන් වහන්සේට ආරාධනා කළා. ස්වාමීන් වහන්සේත් ඇවිල්ලා බලනකොට අර තියුණු ඒ ස්වරූපී බව දැන් විරූපී වෙලා අත්පා හැකිලිලා ගිහිල්ලා එල්ලෙනවා. හරියට අර කබර එළදෙනක් එහෙම නැත්නම් පාඩ එළදෙනකගේ වගේ ලොකු පුල්ලි නළල හිටන් ඔක්කොම හම ගිහිල්ලා ඒ විදිහටම විරූප වෙලා ඊළඟට උන්වහන්සේ මේක දැකලා මේ දැන් මේ දගෙන කෙනෙකුට සෑහීමකටපත් නොවන තරම් ස්වරූපී රූපයක් දැන් මේ තරම් විරූපී වෙලා තිබෙනවා සංස්කාරවල ස්වභාවය මේක නේද කියලා තමන් ඒ භාවනා කරන තැනට ගිහිල්ලා විපස්සනාවට හැරෙව්වා ඒක. ඒ අවස්ථාවේ උන්වහන්සේගේ සිහියට නැඟුණේ දැන් මේ පින්වතුනුත් ඔය නිතර අහන ඒ මල ගෙදරවල් වල චාරිත්‍රයක් හැටියට සජ්ජායනා කරන ගාතාවයි අනිච්චාවත සංඛාරා උපාදවය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ තේ සංූප සමෝ සුඛෝ සියලු සංස්කාරයෝ අනිත්‍ය සංස්කාරයෝ ඒකාන්තයෙන්ම අනිත්‍ය ඉපදීම නැතිවීම යන ස්වභාවය ඇත්තාහ ඒවා ඉපදී නැති වීයේත් නිරුද්ධ වීයේත් ඒවාගේ සංසිඳීමම සැපයකි සැපයයි කියනන්නේ අදහසයි එතන තියෙන්නේ ඒ ගාථාව මෙනෙහි කරමින් අර අසුභ වානාව දැඩිසේ වඩලා සිව්පිලිසෙන් බ්‍යාපත් අරහත්ත්වයට පැමිණියා. එතකොට ඒ මහා කාල මහරහතන් වහන්සේ තත්ත්වය ලැබුවට පස්සේ නුඹෝ කලකින් වගේ බුදු පියාණන් වහන්සේ සංඝ පිරිසත් එක්ක මේ මහා කාල ස්වාමීන් වහන්සේ චූල කාල ස්වාමීන් වහන්සේත් ඇතුළු සංඝ පිරිසක් එක්ක සේතව්‍ය නගරයට වැඩම කළා. සේතව්‍ය නගරයට වැඩම කළා සිංහපාවණිය කියන ස්ථානයේ වැඩ සිටියා. මේ ආරංචිය බුදුරජාණන් වහන්සේ සංඝ පිරිසත් එක්ක වැඩියයි කියන ආරංචිය අර මහා කාල ස්වාමීන් වහන්සේලාගේ චූල කාල ස්වාමීන් වහන්සේලාගේ ගෙවල් වල අයට දැනගන්න ලැබුණාම චූල කාල ස්වාමීන් වහන්සේගේ භාර්යාවන් කල්පනා කළා දැන් ඉතින් අපි මේ අපේ ස්වාමි පුරුෂය අල්ල ගන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේට ඊළඟ දවසට දනට ආරාධනා කළ සංඝයා වහන්සේලාත් එක්ක. එතකොට සාමාන්‍ය සිරිතක් තිබෙනවා නුපුරුදු ප්‍රදේශයක බුදුරජාණන් වහන්සේට දනට ආරාධනාවක් පැමිණියාම අසුන් පනවන්න කලින් යම්කිසි භික්ෂුවක් යවනවා. ඉතින් මහා කාල ස්වාමීන් වහන්සේ චූල කාල බැරියා චූල කාල හාමුදුරු ඇරියා අසුන් පනවන්න. එතකොට ඈතදී මේ චූල කාල හාමුදුරු වෙනව දැකලා අර අතීත ඒ කියන්නේ මෙතන කියවෙනවා ඒ ඉන්දියාවේ බහුභාර්යා සේවනීය තිබුණු බව මේ පින්නතුන අහලා ඇති. මේ චූල කාලට භාර්යාවන් දෙදෙනෙක් හිටියයි මධ්‍යම කාලට හතර දෙනෙක් හිටියයි මහා කාලට අට දෙනෙක් හිටියයි කියලා ওই විදිහටයි දැක්වෙන්නේ. කොහොම නමුත් ඉතින් චූල කාල හාමුදුරුවන්ගේ කලින් ඔකට කියන පුරාණ ද්විතීකා පැරණි භාර්යාවන් දෙදෙනා තමන්ගේ සේවක සේවිකාවන් එකතු වෙලා එකතු කරගෙන මේ අසුන් පැනවීම වෙනුවට නොයෙකුත් විහිළු තහළු කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ නියමාකාරයෙන් අසුන් පැනවීම වෙනුවට ලොකු හාමුදුරුන්ට පැනවිය යුතු ආසන වෙනුවට එතන මිටි ආසන පනවන. ওই විදිහට කරනකොට මේ චූලකාල හාමුදුරුව කියන ඔහොම නෙවෙයි මෙහෙම කරන්න කියලා. එතකොට කවුද පැවිදි කරේ කාගෙන් අහලාද පැවිදි වුනේ ගමන්ට බැරිද මේ ආසන පනවන්න කියලා විහිළු තහළු කළා. අන්තිමට සිවුරු ඇදලා සිවුරු ගලවල දාලා සුදුරෙදි අඳවලා ඔළුව උඩ මල් පොකුරකුත් තියලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරගෙන එන්න අපි ආසන පනවන්නම් කියලා යැව්වා. ඔන්න එතකොට චූලකාල උපාසක වුණ හැයි දැන් චූලකාල උපාසක වුණ හැයි ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේලා වඩම්මගෙන ආවා. ඇවිල්ලා එදා ඉතින් දානේ වන්දනවා. දානේ වන්දනලා ඉවර වෙනකොට මහා කාල ස්වාමීන් වහන්සේගේ අර භාර්යාවන් කල්පනා කරනවා දැන් මේගොල්ලෝ මේගොල්ලන්ගේ ස්වාමි පුරුෂය අල්ලගත්ත අපිත් අපේ ස්වාමි පුරුෂය අල්ල ගන්න ඕන කියලා. ඒගොල්ල ඊළඟ දවසේ බුදුරජාන් වහන්සේ ඇතුළු සංඝ පිරිසට ආරාධනා කළා. නමුත් ඊළඟ දවසේ අසුන් පනවන්නේ යුනේ වෙන හාමුදුරු කෙනෙක්. ඉතින් ඒ අයට අවස්ථාව ලැබුණේ නැහැ. බුදුරජාන් වහන්සේත් සංඝයා මහා කාල ස්වාමීන් වහන්සේත් ඇතුළු ඒ සංඝයා වහන්සේලා ඇතෙන්ට වැඩම කළා. ඒ දානේ වන්දනලා ඉවරනකොට මේ භාර්යාවන් ඉදිරියට ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ ඉස්සෙල්ලා වඩින්න මේ මහා කාල හාමුදුරු අපට අනුමෝදනම් බණ ටිකක් කියලා යයි කියලා. බුදුරජාන් වහන්සේ තාම හොඳයි කියලා බොහොම හොඳයි කියලා බුදුරජාන් වහන්සේ සංඝ පිරිසත් එක්ක පිටත් වෙලා වැඩම කළා. ටිකක් ගමෙන් ඈතට වඩිනකොට ගේට්ටු හරියේ හරියට වඩිනකොට සංඝයා වහන්සේලා කසුකුසුවක් වගේ කතා කරනවා. මේ මොකද මේ බුදුරජාණන් වහන්සේ කළේ වැඩි තේරුම මේක දැනගෙනද නොදැනගෙනද චූල කාල ඊයේ ගිය නිසා මේ මහාන කමත් නැති කරගත්තයි. අද යන්තම් ඒක වෙන කෙනෙක් ගිය නිසා ඒ අවස්ථාවෙන් බේරුණයි. දැන් මේ මහා කාල හාමුදුරන්ට මොනව වේද දැන් නැති චූල කාලට භාර්යාවන් දෙදෙනයි හිටියේ මහා කාලට අට දෙනෙක් ඉන්නවා අට දෙනෙක් ඔන්න ওই දේ ඒ අය අතර කතාවක් යනවා. මහා කාල ස්වාමීන් වහන්සේ නම් මහා කාල හාමුදුරුව නම් බොහොම සිල්වන්ත හොඳ කෙනෙක් කියලා පේනවායි කියලා. බුදුරජාණන් වහන්සේ මොනවද මහණෙනි කතා කරන්න කියලා ඇහුවා. මේ කතන්දරේ කිව්වාම කිව්වා නුඹලා හිතනවද චූල කාල වගේද මහා කාල? චූල කාල හරියට පර්වත බෑවුමක කඳු බෑවුමක තියෙන දුර්වල ගහක් වගේ කුණාටුවෙන් එකපාරටම ඇදගෙන වැටෙනවා. මහා කාල මගේ පුත්‍ර මහා කාල එහෙම නෙවෙයි ඝන ශෛල පර්වතයක් වගේ කියලා චූල කාල නිතරම සුභ අරමුණු වඩමින් හිටියේ මහා කාල අසුභ අරමුණු වඩමින් හිටියේ කියලා අන්නේ කාරණේ පැහැදිලි කිරීම වශයෙන් තමයි අපි අර ප්‍රමාතුකා හැටියට තිබූ ගාථා දෙක දේශනා කොට වදාලේ. සුභානුපස්සින් විහරන්තං ඉන්ද්‍රියේසු අසංවුතං භෝජනම්හි අමත්තඤ්ඤුං කුසීතං හීන වීරියං තං වේ පසහති මාරෝ වාතෝ රුක්ඛං දුබ්බලං. සුභ අරමුණෙහි අනුව දකිමින් ඒ කියන්නේ සුභ අරමුණු මෙනෙහි කරමින් සුභානුපස්සින් විහරන්තං ඒ විදිහට ජීවිතය ගෙන යන්නා වූ ඉන්ද්‍රියන් පිළිබඳව අසංවරව ජේසු අසංවුතං භෝජනම්මි අමත්තඤ්ඤුං ආහාරේ පමන නොදැන ආහාර ගනිමින් පමනට වඩා ආහාර ගනිමින් කියන එකයි භෝජනම්මි අමත්තඤ්ඤුං. ඒ වගේම කුසීතං හීන වීරියං බොහොම අලසව වීරිය නැතිව සිටින පුද්ගලයාව සිටින භික්ෂුවව තං වේ පසහති මාරෝ වාතෝ රුක්ඛං දුබ්බලං. මාර්යා ඒ බඳු භික්ෂුව තමන්ගේ වශයට ගන්නවා එහෙම නැත්නම් මැඩලනවා පරදනවා හරියට අර දුර්වල දසක් කුණාටුවෙන් ඇදගෙන වැටෙනවා වගේ. ඔන්න ඊළඟට අනිත් පැත්ත කියනවා අසුභානුපස්සින් විහරන්තං ඉන්ද්‍රියේසු සුසංගුතං භෝජනම්හිච මත්තඤ්ඤුං සද්ධං ආරද්ධ වීරියං තං වේ නප්පසහති මාරෝ වාතෝ සේලං වපබ්බතං. නමුත් අනිත් අතට අසුභානුපස්සනාව අසුභ කර්මස්ථානීය වඩමි. වාසය කරන ඉන්ද්‍රියයන් පිළිබඳව ඇස කන්න ආසය දිව කය සිත කියලා කියන මෙන්න මේ ඉන්ද්‍රියයන් 6 පිළිබඳව නිතර සංවරව සිටින ඉන්ද්‍රියේසු සුසංගුතං භෝජනම් හිංච මත්තඤ්ඤුං ආහාර පිළිබඳව ඒ කියන්නේ පමණ දෙන ආහාර ගන්නා වූ ඒවා පිළිබඳ හොඳ ප්‍රත්‍යවේක්ෂා කරලා ප්‍රමාණයට ආහාර ගන්නා වූ ඒ වගේම සද්ධං ආරද්ධ වීරියං හොඳට ශ්‍රද්ධාව ඇති අනුමන ලද වීරිය ඇති භික්ෂුවව සංවේ නප්පසහති මාරෝ මාර්යාට යට කරන්න බැරිය ඇද දමන්න බැරිය හරියට වාතෝ සීලංව වබ්බතං කොයිතරම් කුණාටු හැමුවත් ශෛලමය පර්වතයක් නොසැලී සිටිනා වගේ කියලා ඔයිගති ගාථාව දේශනා කළා සංඝයා වහන්සේලාට ඒ අවස්ථාව වෙනකොට ඊළඟට බලමු අර දාන ගෙදර මොනවද වෙන්නේ කියලා අර භාර්යාවන් අට දෙනා අර චූල කාල වගේ හිතාගෙන මේ මහා කාල ස්වාමීන් වහන්සේටත් විහිළු කරන්න පටන් ගත්තා කාගෙන් අහලද පැවිදි වුණේ දැන් ඉතින් හොඳයි ගිහි වෙන්න කියලා ඔන්න සූදානම් වුණා සිවුරු හැම ගලවන්න ඒ වෙලාවේ මහා කාල ස්වාමීන් වහන්සේ ඒ හිටිය ආසනේ නැගිටලා ශාලාවේ කැණි මණ්ඩල කියලා කියන්නේ මේ මුදුන් වහල පලාගෙන ඉරදීෙන් අහසින් පැන නැගිලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ හරියට මේ එතන කියන්නේ ධාතාව ඉවර වෙන අවස්ථාව වෙනකොට බුදුරජාණන් වහන්සේගේ පාවැඳලා කාලංගේ වැඳ වැටුණා කියලා. එතකොට හරියට මේ ධාතාව කියනවත් එක්කම ඒ කාරණේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ අන්දමින්ම මායාට යට නොවන බව ඔප්පු වුණා. ඒ ධාතාව අහලා බොහෝ දෙනා සුවාන් ඵලයට පැමිණිය බවත් සඳහන් වෙනවා. ඔන්න ඔය විදිහට කතාන්තරයක් මෙතන තිබෙන්නේ මේ ධාතහ දෙක ආශ්‍රිතව. දැන් අපි බලමු මේ ධාතාවල් වලින් අපට ධර්මානුකූලව ගත හැකි මේවා යති වටිනාකම. දැන් කල්පනා කරලා බලනකොට මේ මහා කාල උපාසකතුමාගේ චරිතය තාමත්ම උදාර චරිතයක්. මේ මහා කාල ස්වාමීන් වහන්සේගේ උදාර චරිතය වඩාත් කැපී පෙනෙන්නේ අර චූල කාල හාමුදුරුවන්ගේ චරිතයට සම්බන්ධ කරලා බලනකොටයි. ඒකයි මේ ගාථා දෙකේ තියෙන සම්බන්ධය ගන්න තියෙන්නේ ඒ විදිහටයි. ඊළඟට ටිකක් කල්පනා කරලා බලමු මේ මහා කාල ස්වාමීන් වහන්සේගේ උදාර චරිතය සකස් වුණු ආකාරය. මේ මහා කාල ස්වාමීන් වහන්සේ එතකොට ඉස්සෙල්ලම බුදුරජාණන් වහන්සේගේ බණ අහන්න ගියේ ඒ උපාසකයෙක් හැටියට මහා කාල උපාසකවරයා පළමුනි වරට බුදුරජාණන් වහන්සේ බණ දේශනා කරන තැන ගිහිල්ලා ඉඳගත්තේ පිරිස් කෙළවර මොනවද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කියලා දැනගන්න මූලික අදහස ඇතිවයි. නමුත් බුදුරජාණන් වහන්සේ අර කොයිතරම් විරසක් එතන හිටියත් උන්වහන්සේට පෙනුණා මේ මහා කාල උපාසකවරයා එහෙම නැත්නම් මේ වෙලෙන්දාගේ ඇතුළත තිබෙන ශක්තිය දැකලා ඒක නිසා තමයි අර විදියට සසර කලකිරෙන විදියට කාමයන්ගේ ආදීනව දක්වා ඒ විදියටම දාන කතාවෙන් කතාව නැත කරන්නේ නැතුව එහෙම නැත්නම් වෙලෙන් දෙක් නිසා අර්ථ ක්‍රමය ගැන එතනින් කියලා නවත්තන්නේ නැතුව ඒ විදියට බුදුරජාණන් වහන්සේ අනුපිළිවෙල කතාවෙන් කාල උපාසක දැනට සසර කලකිරීම ඇති වෙන අන්දමට ධර්මය දේශනා කළේ. ඉතින් මෙන්න මේ කාරණය ගැනත් අපි කල්පනා කරන්න ඕන. දැන් මේ කාලේ ඇතම් කෙනෙකුගේ මතයක් තිබෙනවා මේ අසුභ භාවනා විදර්ශනා භාවනාව ආදී ගිහි පින්වතුන්ට සුදුසු නෑ. එහෙම නැත්නම් මේ නිවන කියන එක ඒවා බොහොම ඈත තිබෙන දේවල් ඔය විදිහට කල්පනා කරනවා. ඒ වෙනුවට ගිහි පින්වතුන් විසින් සමාජික ආර්ථික ඔය විදිහේ දේවල් පිළිබඳව විතරයි සැලකිය යුත්තේ කියන උහුම අදහසකුත් යනවා. නමුත් අපට පේනවා බුදු පියාණන් වහන්සේ ඒ අති දුර්ලභ බුද්ධෝත්පාද කාලයක පමණක් ලැබිය හැකි නිවන් දැකීමේ නිවන් ප්‍රත්‍යක්ෂ කිරීමේ සසර දුකින් මිදීමේ අවස්ථාව ඒ සඳහා ශක්තිය ඇති සංසාරික බුද්ධිය මූකුරා ගිය ඕනෑම තරමක ඕනෑම කෙනෙකුට දිය හැකි බව ලබා දිය හැකි බව මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසයෙන් අපට හිතා ගන්න පුළුවන් වෙනවා. එතකොට අර මහා කාල උපාසකවුන් නැහැ ඇවිල්ලා අවසර ඉල්ලුවාම පැවිදි වෙන්න බුදු පියාණන් වහන්සේ ගිහිල්ලා අවසර ලබා ගන්න කිව්වේ අර කියාපු අර බාල සහෝදරයාගෙන් පමණයි. වෙන 아무තු දෙයක් මෙතන කියවිලා නැහැ. එින් අපට පේනවා එතකොට වෙන සමාජික ආර්ථික ගැටලු තත්ත්වයක් බුදුරජාණන් වහන්සේ ඒකට ඉදිරිපත් කළේ නැහැ. ඉතින් මේක සමහර විට මේවා පිළිබඳ විවේචනාත්මකව කියන්න ඉඩ තිබෙනවා. නමුත් අපට හිතා ගන්න තියෙන්නේ බුදු පියාණන් වහන්සේගේ ප්‍රතිපත්තිය නම් ඇඳුමේ පමණට ශරීරයේ කැපීම නොවේ. ඒ වැඩෙන ප්‍රමාණයට අනුව ඒ අයගේ චරිත සිත දියුණු වෙන ප්‍රමාණයට අනුව ඒකට නිසි මාර්ගයට යොමු කිරීමයි. ඒක නිසා අර ලොකු වෙනද දැන් මේ කාලේ හැටියට කියනවා නම් මේ මහා කාල උපාසකවරයා පැවිදි වෙන්න කලින් ලොකු ව්‍යාපාරිකයෙක් කොටිම කියතොත් දැන් සීමා සහිත මහා කාල සහ සහෝදරයෝ කියලා කියන්න පුළුවන් තරම් විශාල ව්‍යාපාරයක් හිමිව සිටි කෙනෙක්. ඉතින් නමුත් බුදුරජාණන් වහන්සේ මොන හේතුවකින් හෝ එතනදී ආර්ථ ක්‍රමයට අදාළ දාන කතාවෙන් අතර කළෙත් නැහැ. වෙනුවට තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්න දේවල් විතරක් කියන්න පටන් ගත්තේ නෑ. හිත යෙදුවේ මහා කාල උපාසකතුමා ගැනයි, නමුත් කිව්වේ දේශනා කළේ නිවනට අදාළ දේවල්. අන්න ඒ විදිහට මේ වගේ අපි කල්පනාකාරී වෙන්න ඕන. මොකද මේ බුද්ධ දේශනාවක තිබෙන පරමාර්ථය පිළිබඳව නොයෙකුත් විදිහේ මතිමතාන්තර මේ කාලයේ තිබෙන නිසායි. ඉතින් ඒ විදිහට ඊළඟට අපි බලමු මේ මහා කාල උපාසකතුමා ගේ ජීවිතය පරිවර්තනය සිද්ධ වුණු ආකාරය, අර විදිහට පැවිදි වෙලා ගැඹුරු අදහසකින්, මේ ගැඹුරු අදහස පවා අපි නිතර මතක් කරගත යුතුයි. ඕනෑම ව්‍යාපාරිකයෙකුට, මහා ධනවන්තයෙකුට පවා යම්කිසි ආකාරයකින් මේ අවබෝධය එනවා මහලු අවස්ථාවේදී, මරණාසන්න අවස්ථාවේදී. මේ ඔක්කොම අතහැරලා යන්න වෙනව නේද, මා පිටිපස්සේ මේකක්වත් අරගෙන යන්න බැරි නේද කියලා අන්නේ විදිහ හැඟීමක් එනවා. එතකොට පහුවෙල වැඩි. නමුත් මහා කාල උපාසකතුමාට එක කල්ැතිව වැටහිලා තමයි ඊළඟට ඒ සියලුම ධනස්කන්ධයේ ඒ කිවල් දොරවල් ඔක්කොම ඇතෑරලා ගිහිල්ලා පැවිදි වුණේ. එහෙම පැවිදි වෙලත් බුදුරජාණන් වහන්සේගෙන් ඒ විදර්ශනාවට අදාළ උග්‍රම ප්‍රතිපatti පිළිබඳ ඒවා උපදෙස් ලබාගෙන තමයි ඒ කටයුතු කරන්න පටන් ගත්තේ. ඊළඟට අර සෝහනේ ගත කළ උත්සාහවන්ත වීරයවන්තව රැ නිදි නැතිව දැඩිව බාහර්ණා කළ ආකාරය, අර සෝහන් පළු ස්ත්‍රියගෙන් නිහතමානී වේ උපදෙස් ලබාගෙන තමන්ගේ පැවිදි ජීවිතයේ පරමාර්ථය ඉෂ්ට කරගත්තා මහා කාල ස්වාමීන් වහන්සේ. එතකොට ඒ උන්වහන්සේගේ දීප්තිමත් චරිතය ගැනයි බුදුජානන් වහන්සේ අර දෙවිනි ගාථාවේ පෙන්වුවේ, අසුභානුපස්සින් විහරන්තං ඉන්ද්‍රියේසු සුසංගුතං භෝජනාම්මිතමත්තඤ්ඤුං සද්ධම් ආරද්ධ වීරියං කියලා ඒ විදිහට දැක්වේ. එතකොට එතන කාරණා පහක් කියවෙනවා. එක අසුභානුපස්සනාව, දෙක ඉන්ද්‍රිය සංවරය, තුන පවන දන ආහාර ගැනීම, හතර ශ්‍රද්ධාව, ඊළඟට පස්වෙනි එක අරඹන ලද වීරය ඇති බව. ওই විදිහට ඒ කරුණු පහ තිබෙන කෙනෙක් මාරයාගේ බලවේගයට යටත් වෙන්නේ නැත කියලා. එතකොට රහත් වුණා පමණක් නෙවෙයි, අර තමන්ගේ අතීත භාර්යාවන්ට කරණි භාර්යාවන්ගේ ඒ බලවේග වෙනුත් මිදුණා. මහා කාල ස්වාමීන් වහන්සේ, මහා කාල ස්වාමීන් වහන්සේගේ ආදර්ශවත් චරිතයට පිටපසින් තිබෙන අර චූල කාල හාමුදුරුවන්ගේ චරිතය ගැන හිතලා බලනකොට ඒක ඒ අනිත් පැත්ත. පැවිදි වුණෙත් තරාවි දෙක දූෂිත අදහසකින්, තමන්ගේ සහෝදරියත් අරගෙන ආපහු එන්න ඕන කියලා. ඊළඟට පැවිදි වෙන මොකද්ද කරපු භාවනාව? gedara ගැන, අමුදරුවන් ගැන. ඒකයි භාවනාව. සුභ අරමුණු. සුභ අරමුණු කියලා කියන්නේ කෙනෙකුගේ ශාරීරිය පිළිබඳව තිබෙන සුභ අරමුණු, සුභ ස්වභාවය. දැන් මහා කාල ස්වාමීන් වහන්සේ අර භාවනාව සඳහා යොදාගත්තේ සුරූපී දැරියකගේ සිරුරකුයි. සාමාන්‍යයෙන් කෙලෙස් වඩවන ශරීරයක් මුල් කරගෙන ඒ තරම් උග්‍ර විදියට ඒ සංසාරයේ මේ බණ භාවනා වඩපු කෙනෙක් වෙන්න ඇති. ඒක මුල් කරගෙන අර දුටුවේ මේවායේ අනිත්‍ය ස්වභාවය සිහි කළා. ඒ විදිහටයි රහත් වුනේ. ඒකෝ මහා කාල ස්වාමීන් වහන්සේට රහත් වෙන උපකාර වුනේ අර සුරූපී දැරියකගේ මල සිරුරකුයි. මේ වෙනුවට මේ චූල කාල භාවනාව හැටියට කරේ තමන්ගේ gedara ගැන, අමුදරුවන් ගැන හිතමින් හිටියා. ඒ වගේම අනිත්‍යවත් කුසීත බව, වමන නොදැන ආහාර ගැනීම, ওই කාරණා නිසා තමයි අර විදියට ගිහි බවටපත් වෙලා ඊටාත්ම ජීවිතයේ ඒ විදියේ පරිහානි තත්වයකට වැටුනේ. අන්න ඒක අනුව අපට හිතා ගන්න පුළුවන්. එතකොට මේ කථාන්තරයෙන් නිවන් බලාපොරොත්තු වෙන කෙනාට ඉදිරිපත් වෙන ගැටලු, මාර බලවේග මොනවද, ඒවා ජය ගන්න ආකාරය මොනවද කියන එක දැක්වීමටයි බුදු පියාණන් වහන්සේ මේ පුදුමාන්දමේ වටිනා උපමා දෙකකින් මෙතන දුර්වල ගසක් කුණාටුවෙන් ඇදේ වැටෙන්න වගේ, අනිත් එක මහා ශෛල පර්වතයක් කුණාටුවට ඔරොත්තු දෙන්න වගේ, ওই විදියට දක්වලා තිබෙනවා. ඊළඟට ඒ වගේම අපි ටිකක් කල්පනා කරලා බලමු අර මහා කාල ස්වාමීන් වහන්සේ රහත් වීම සඳහා උපකාර කරගත් ගාථාව ගැන. මේ හැම පින්වතුන් මේක හොඳට අහලා තිබෙනවා. මේ කාලේ නම් ඒක අපි චාරිත්‍ර වශයෙන් මලගෙදරක දේශනා කරන එකක්, චාරිත්‍ර මාත්‍රයක් විතරයි. ඒ වගේම වෙනත් විදිහකින් බලනවා නම් හරියට මේ ජීවිතය නැමැති ශෝකාන්ත නාට්‍යයේ අවසාන ජවනිකාවේ කෙරෙන පසුබිම් ගායනයක් පමණයි. අනිච්චාවත සංඛාරා උපාද බය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධಂತಿ තේ සංභූප සමෝ සුඛෝක කියලා ඉතින් අර මල ගෙදර කටයුතු කළා. කිසිම අමුත්තක් නැතුව ආපසු එනවා ගෙදර ඒ කියන සංග්‍රහයමත් ඒ වින බලාපොරොත්තුෙන්. ඔන්න ඔය විදිහටයි දැන් මේ මල ගෙදරක චාරිත්‍රය කොටසක් පමණයි දැන් අනිච්චාවත සංඛාරා කියන ගාථාව. නමුත් ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් මේ ගාථාව තුල තිබෙනවා නිවන් රසයක්. සාමාන්‍ය ලෝකයා හිතනවට වැඩිය වටිනාකමක් මේක තුල තිබෙනවා. හරියට අර නෙල්ලි ගෙඩියක රසය තුලින් මතුවෙන මිහිරි රසය වගේ මේ ගාථාව තුල මේ අනිත්‍යතාව ගැන කියවෙනවා. නමුත් මෙතන නිවන් රසය අතුල් වෙලා තිබෙනවා. ඒක තමයි අනිච්චාවත සංඛාරා. සියලු සංස්කාරය නැත්නම් අසංස්කාරය ඒකාන්තයෙන්ම අනිත්‍යයි. ඒහි ස්වභාවය ඇතිවීම සහ නැතිවීමෙහි ස්වභාවයයි. ඒවායේ ස්වභාවයයි. උපාද වය ධම්මිනෝ. ඒවා ඇතිවී නැතිවීයත්, ඒවා ඇතිවී නැතිවීයත් එම නිසා ඒ වායේ සංසිඳීමම සැපයකි. ඒ වායේ සංසිඳීම සැපයකි. මේ සංසිඳීම කියලා කියන්නේ මෙතන නිවනයි. සංස්කාරයන්ගේ සංසිඳීම කියලා කියන්නේ අර හිටපු මිනිහා මරුණයි කියන එක නෙවෙයි මෙතන කියන්නේ. මෙතන නිවනයි. ඉතින් මෙතන මේ විස්තර කළ යුතු ගැඹුරු අදහසක් මෙතන තිබෙනවා. මේ පළමුවෙන්ම අපි සංස්කාර කියන වචනේ මේ පින්නතුන් අහලා ඇති කොතිබුත් තේරුම නොදත්තත් දැන් පංචස්කන්ධයක් ගැන කියනකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා කියවෙනවා. අපි බෞද්ධයින් හැටියට අපි අපේ කියලා කියන මේ ශාරීරික කූඩුවත් ඇතුළු මේ අපේ පැවැත්ම බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ මෙන්න මේ කොටවල් පහෙන්. රූප ගොඩක් තියෙනවා, වේදනා ගොඩක් තියෙනවා, සංඥා කියලා කියන හැඳිනීම් ගොඩක් තියෙනවා. වේදනා කියන්නේ අය දුක් වේදනා පමණක් නෙවෙයි, දුක් සැප කියලා කියන කොයි මේ විඳීම් අපි කියමු විඳීම් ගොඩක්. රූප ගොඩක්, විඳීම් ගොඩක්, ඊළඟට හැඳිනීම් ගොඩක්, ඊළඟට සංස්කාර කියලා කියන්නේ අපිට සාමාන්‍ය තේරුම් ගන්න පහසු නිසා අපිට කියන්න පුළුවන් සකස් කිරීම් ගොඩක් කියලා. නමුත් ඒක හිතා ගන්න තියෙන්නේ අපි මේ සකස් කිරීම් කරන්නේ සිත, කය, වචනය කියන මේ ත්‍රිවිධ ద్వාරයෙන්. කායෙන්, වචනයෙන්, සිතෙන් මේ වයින් නොයෙකුත් විදිය සකස් කිරීම් රාශියක් කරනවා. මේ සකස් කිරීම් කරන්නේ චේතනා, බලාපොරොත්තු, ඉලක්ක ওই විදිය දේවල් නිසායි. තණ්හාව නිසා කොටින්ම කියතොත් ඒ විදිහේ හිත ඇතුලේ කෙරෙන මමත්වයේ අනුගිය සකස් කිරීම් රාශියකුයි මේ සංස්කාර වචනෙන් හැඟෙන්නේ. ඊළඟට විඥාන කියලා කියන්නේ හිතයි. ඒ විදිහට විඥාන කියලා කියන්නේ ඒ හිත ගොඩක්. ওই විදිහට ගොඩවල් පහක් හැටියට දක්වනවා. දැන් මෙතන මේ සංස්කාර ධර්මයේ හඳුන්වලා තියෙන අනිත් ඒවා ගැන එක එකක් විස්තර අනවශ්‍ය මේ අවස්ථාවට සංස්කාර හඳුන්වලා තියෙන බුදු පියාණන් වහන්සේ උපමාවකින් උපමාවක් දිය හැකිනම් සංස්කාර ගොඩට ඒ කෙසෙල් කඳ. කෙසෙල් කඳ කියන එක හරයක් අරටුවක් නැති බව අපි දන්නවා. එහි නිස්සාර බව. නමුත් බැලූ බැල්මට ඒක සාරවත් හරයක් තිබෙන එකක් හැටියටයි පේන්නේ. බොහොම මෘදු හරයක් ඇති දෙයක් හැටියටයි පේන්නේ. ඇතුළත පට්ට ගහලා බලනකොට මෙතන ගන්න දෙයක් නැහැ. අන්න ඒ වගේ දෙයක්. එතකොට සංස්කාර කියන එකත් ඒ බුදුරජාණන් වහන්සේ දක්වනවා මේ අපේ චේතනා, ප්‍රාර්ථනා, නොයෙකුත් විදියේ තණ්හාව නිසා ඉදිරිපත් කරන අරමුණු මේ හැම එකකම තිබෙනවායි. ඒ වායේ ඒ හැම එකක්ම ඊටාම සියුම් මන්දමින් ඇතිවීම නැතිවීම රාශියක් පමණයි කියලා. අන්න ඒ தත්ත්වය සාමාන්‍යයෙන් පේන්නේ නැහැ. ඒ නිසා තමයි දැන් සංස්කාර පිළිබඳව මෙනෙහි කරනකොට ඒවා තුන් ආකාරයකින් දක්වනවා. අරමුණක සමහර අරමුණක තිබෙන්න පුළුවන් අරමුණක් ඝන හැටියට ගන්නවා. අපි එකක් හැටියට ගන්න පහන් දැල්ලක් ජල ධාරාවක් පවා ඒක රාශියක්. ඒක බැලුව බැලමුට පේන්නේ නැහැ. සැලකිල්ලෙන් බැලුවොත් පමණයි පේන්නේ. ඒ වගේම අපේ ක්‍රියාවලිය කරන කටයුතු ඒ හැම එකකම අතක් පයක් එසවීම ආදී පවා එතන ක්‍රියාවලියක් එතන චලන රාශියක් තිබෙනවා. ඔන්න ඔය විදිහට මේ සංස්කාර පිළිබඳ ඝන සංඥාවක් ලෝකයා තුල තිබෙනවා. ඒ ඝන සංඥාව නිසාම එහෙම නැත්නම් ඝන සංඥාව තිබෙන්නේ තණ්හාව නිසායි. තණ්හා ලාටුවෙන් අලවලා මේ සියුම්ව සිදුවන ඇතීම් නැතිීම් රාශිය අමතක කළා. ඒ අමතක කරන්න උපකාර වෙන්නේ අවිද්‍යාවයි. අවිද්‍යාවයි තණ්හාව එකතු කරගෙනයි මේ සංසාර ගමන අපි යන්නේ. එතකොට අවිද්‍යාව කියන අන්ධකාරයේ අඳුරේ නොදැන්මේ මෝහය තුල තණ්හාව නිසා ආශාව නිසා මේ කියපු මේ ගොඩවල් ටික එකතු කරගෙන එකක් හැටියට ඝන සංඥාවෙන් අරගෙන ඒවා පිළිබඳව උපාදාන හැටියට දැඩි වල්ලගෙන පැවැත්මක් මවා ගන්නවා, භවයක් මවා ගන්නවා. මේ මමාගත්තු පැවැත්ම භවය මේක අනිත්‍යයි. අනිත්‍ය බව දන්නේ නැතුව නිත්‍ය හැටියට අරගෙන මේක උඩ සියලුම මේ නැටුම් කෝලම් ඔක්කොම සංගීත හැම එකක්ම පවත්වනවා. අන්තිමට මේ අබින්දල යන අවස්ථාවට ඒක හැම එකක්ම ශෝකාන්ත නාට්‍යයක් බවට පත් වෙනවා. ජීවිතයේ තත්වයත් ඒකයි. ඉතින් අර ශෝකාන්ත නාට්‍යයට හේතු වෙන්නේ උපත්යෙන් ලැබූ ශරීර කූඩුව නොයෙකුත් ආකාරයෙන් අලංකාර කරගෙන හැඩවැඩ දාගෙන මේක පිළිබඳව තමනුත් ඇති කරගන්නවා. අර කියාපු විදිහට සිතෙන්, කයෙන්, වචනෙන් සංස්කාර ඇති කරගන්නවා. සකස් කිරීම ඇත්ත වශයෙන්ම හැඩවැඩ දැමීමත් ඒක කාය සංස්කාරයක් කියලා දක්වනවා. මේක පිළිබඳව තමන් වචනෙන් පාවිච්චි කරනවා නම් හොඳයි, ලස්සනයි, රමණීයයි, සුරූපයි කියලා ඒක පිළිබඳවත් ඉත වචනෙන්, ඊළඟට හිතවිල්ලත් එහෙමයි. ඕක තමන් ඇති කරනවා වගේම මේ දකින අනිත් අයත් ඇති කරගන්න. ඔන්න ඔය වෙනසයි මහා කාල ස්වාමීන් වහන්සේට විදර්ශනාවට උපකාර වෙන්නේ නැත්තේ. අපි මේ හිතන සාමාන්‍ය අදහස නොවේ. මේ සංස්කාරවල අනිත්‍යතාව දැන් මේ ටිකකට කලින් මේ දැරියගේ ශරීරය දැක්ක කෙනෙකුට මේ නැවත නැවත බලන්න හිතෙන තරම් සුරූපී. දැන් කොහොමද මේකේ තත්ත්වය කියලා අන්න ඊළඟට අර ඇතිවීම නැතිවීම ස්වභාවය මෙනෙහි කරා. ඒකට ශරීරය පිළිබඳවත් එහෙමයි. ඒ වගේම වේදනාවන්, සංඥාවන්, සංස්කාර, විඥාන කියන මේ හැම එකකම ඇතිවීම නැතිවීම ස්වභාවයයි. මේක සිහිපත් කිරීම තුලින් කරන්නේ මොකද්ද? අර සංස්කාර ඉපදවීමේ ශක්තිය ඒක මර්ධනය කළා. සංස්කාර සමනය කරනවා, සංසිඳවනවා. එතකොට බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මේ සංසිඳීම් සුවයක්. නිවන කියලා කියන්නේ සංසිඳීම් සුවයක්. පැවැත්ම කියන එක දැඩි වරගත්තු හැම කෙනා තුලම තිබෙනවා. පැවැත්මට ඇල්ම කියලා කියන්නේ එහෙම නැත්නම් මේ ශරීර කූඩුවට ඇල්ම කියලා කියන්නේ ඒක උපමාවකට කියනවා නම් දැන් යම්කිසි කුරුල්ලෙක් කූඩුවට ඇල්මක් ඇතිව මේ කූඩුවෙන් පිට වෙලා ගියත් නැවතත් ආපහු කූඩුවට එනවා. අන්න ඒ වගේ අපි මේ ශරීර කූඩුවට ඇල්මක් ඇති කරගන්න තාක් මරණ මොහොතේ කොයිතම් ආකාරයකින් හෝ කර්මානුරූපව වෙනත් කූඩුවක් ඉදිරිපත් වෙනවා. ඒ කූඩුවට ඇතුල් වෙනවා. අපි කැමැති හෝ අකමැති හෝ ඒක තිරිසනෙකුගේ රූපයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර විට දෙවියෙකුගේ බ්‍රහ්මෙකුගේ රූපයක් වෙන්න පුළුවන්. ඒ කොයි විදිය රූපයක් කර්මානුරූප ඉදිරිපත් කරනවා අපි ඒකට කැමැත්තක් ඇති කරගෙන. ඒක නිරය සත්වයෙකුගේ රූපයක් වෙන්න පුළුවන්. ඒකට ඇතුල් වෙනවා. මොකද මේකේ தત્ත්වය යථා தત્ත්වයේ තේරුම් නොගත්තු නිසායි. සංස්කාරවල යථා தત્ත්වයේ තේරුම් නොගත්තු නිසායි. ඉතින් මේ කූඩුව සකස් වෙලා තියෙන්නේ මොනවයින්ද? අපි මේ උපමාව තව ටිකක් විස්තර වශයෙන් කියනවා. උපමාවට අදාළ හැටියටම පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන මේ ලෝකයේ මේ බාහිරවත් තමන්ගේ ශරීරයත් සකස් වෙලා තිබෙන මූලික මේ ධාතු හතර මේ මහා භූත ධර්ම කියලා කියන ඒ මූලික කාරණා හතරයි මූලික ධාතු හතරයි මේවා මේ මහා භූත කියලා කියන්නේ මේවා අපි හිතන වගේ අතින් අල්ලන්න පුළුවන් ඇහින් දකින්න පුළුවන් දේවල් නෝ ඒවා රාශි වශයෙන් ඒක රාශි වෙලා එකතු වෙලා මිශ්‍ර වෙලා අපට එක එක දේවල් මවලා පෙන්නනවා වැඩියෙන් ඝන ස්වභාවය ඇති දේ අපි පොළවේ කියලා කියනවා දියාර ස්වභාවය ඇති දේ මූදේ කියලා කියනවා ඔය විදිහට මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූතය හතර දෙනා අපිව මුලා කරමින් මේ සංසාරයේ දිගට ගෙන යනවා. එතකොට අර විදර්ශනා බුද්ධියට වැටහෙනවා. විදර්ශනාත්මක වශයෙන් අරවා අර ඝණය දිහිල යනකොට ඝන සංඥාව කියලා අර දැඩිව ගත්තු මේ එකක් කියන හැඟීම දිහිල යනකොට ඔන්න ඊළඟට ටිකෙන් ටික පේනවා මේක රාශියක්. රාශි සංඥාව කියන එක මතුවෙනවා. ඝන සංඥාව සාමාන්‍ය ලෝකයා තුල තිබෙන්නේ රාශි සංඥාව විදර්ශකයාට ක්‍රමක්‍රමයෙන් නැති වෙන්න පටන් ගන්නවා. ඒ රාශි සංඥාව ඇති වෙන්න උපකාර වන්නේ යඟුරින් කියනවනම් නාම රූප ධර්ම පිළිබඳ අවබෝධයක්. මෙතන තිබෙන්නේ පුද්ගලයෙක් මමෙක් නෙවෙයි මෙතන තියෙන්නේ නාම ධර්ම රූප ධර්ම කියලා කියන මේ සිත පිළිබඳ තත්වයකුත් මේ අපි කය කියලා කියන මේ තත්වයක් මෙන්න මෙච්චරයි මෙතන තිබෙන්නේ කියලා ඒ අවබෝධය වේදනා සංඥා චේතනා ස්පර්ශ මනසිකාර කියලා කියන මේ නාම ධර්ම ටිකත් මේ ධාතු හතරෙන් සකස්සුණු මේ රූප කියන කොටසත් මේකයි අපි මේ මම මාගේ කියලා ගන්න කියන ඒ අවබෝධය ඇති කරගත්තු අවස්ථාවේ තමයි අන්න එතකොට හැම දෙයක්ම පේනවා අර රහසියක් ගොඩක් හැටියට පේන්නේ මොකද අර එක එකක් තුලම අවබෝධ වෙනවා මේ මෙතන මමයි ඉන්නේ මෙතන මමයි ඉන්නේ කියලා විදර්ශනා කරන තැනැත්තාට අර එක එකක් වෙන වෙනම වැටෙන අවස්ථාවේදී ඒ හැම එකක්ම වෙන වෙනම ඇති වෙන පැවැත්මක් හැටියට පේන්න පටන් ගන්නවා. මේක අපි එක පැවැත්මක් හැටියට ගත්තට දැන් තම තමන්ගේ ජීවිත ගැන හිතලා බලනකොට ඒ ජීවිතයේ ඒ අවස්ථාවල් ගත්තු ඡායා රූප ගොඩක් එකතු කරලා බලන්න. කුඩා උපන් අවදියේ එහෙම නැත්නම් ලාබාලයේ කෙලිලොල් අවදියේ ගත්තු ඡායා රූප ඊළඟට තරුණ වයසේ ඒ නොයෙකුත් විදිහේ හපංකම් කරපු කාලය ඊළඟට මැදි වයසේ මහලු වයසේ ඔය ඡායා රූප පිළ එකතු කරලා ගත්තාම ඒත් අපි බය නැතුව කියන මේ මමයි මේ මගේ පොඩි කාලේ මේ මගේ තරුණ කාලේ මේ මගේ කියලා ඒ මම කවුද කියලා අහුවම නෙතන උත්තර නැහැ. ඔන්න ඒක අර ඝන සංඥාව නිසා අපි ලෝකයා ඇති කරගන්න සම්මුති වශයෙන් ඇති කරගන්න මුලාව. ඕක විනිවිද දකින්න පුළුවන් තම තමන්ටමයි. වෙන කෙනෙකුට ඕක කරන්න බෑ. තර්කයෙන් ඕක කරන්න බෑ. ඒක කරන්න තියෙන්නේ අර විදියට යම්කි මහකාල ස්වාමින් වහන්සේ වගේ අර විදියට ශීලයේ හොඳට පිළිහිටලා සමාධිය වඩලා අර ගැඹුරු භාවනාවකින් මේ අපිට කලකිරෙන්නේ තිබෙන්නේ මෙන්න මේ කලකිරිය යුතු දේවල් පිළිබඳව නෙවෙයි ලෝකයා කලකිරෙන්නේ. අපි මේ කලකිරනවා කියලා හිතන්නේ සමහර විට තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට නොවුනහම ඒ කලකිරීමකුත් ලෝකයේ තිබෙනවා. ඒක නිසා තමයි දිවි නසා ගන්නෙත් සමහරු. නමුත් එහෙම මේ සංසාරයෙන් මිදෙන්න බෑ. මේක ඇත්ත වශයෙන් කලකිරෙන්නේ තිබෙන්නේ මෙන්න මේ පංචස්කන්ධය කියලා කියන මේ ගොඩවල් පහයි. මේ ගොඩවල් පහ තමයි මේ ගොඩවල් පහ පිළිබඳව මම මාගේ ළඟින් ඇති කර ගැනීමම සංස්කාරයක් කියලා දක්වනවා. රූපේ ආත්මයක් හැටියට දැකීමත් එසේ සැලකීමත් සංස්කාරයක්. ඒක මේ තියෙන රූපය තමාගේ එකක් හැටියට සැලකනවා. වේදනාව තමාගේ එකක් හැටියට සැලකනවා. ඔය විදිහට සිත තුලින් ඇති කරගන්න සකස් කිරීම ගොඩක් තුලිනුයි මේ පැවැත්මක් කියලා භවයක් කියලා දෙයක් නැවෙන්නේ. ඉතින් බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මෙන්න මේ පැවැත්ම වෙනුවට නැවැත්මක්. මේ සංසාරේ සම්පූර්ණයෙන්ම මේක දුක් ගොඩක් කියන එකයි බුදු පියාණන් වහන්සේගේ දේශනාව. තනිකරම මේ මුළු මහත් පංචස්කන්ධයම අපි මේ සැපේ කියලා ගන්න දේවල් හිටන් ඒ ඔක්කොම එකතු කළා. බුදුරජාණන් වහන්සේ බය නැතුව කියනවා මේ තනිකර පංචස්කන්ධයම දුක් ගොඩක් කියලා. ඒක අවබෝධ කර ගැනීම සාමාන්‍ය ලෝකයට අමාරුයි. මොකද මේවායේ මේ අර ඝන සංඥාවෙන් ගත්තු එහෙම නැත්නම් සුභ අරමුණු ගැනීම නිසා සුභ අරමුණු වශයෙන් මේවා සුභයි හොඳයි කියලා ගැනීම නිසා අවිද්‍යාව වශයෙන් මෝහ වශයෙන් ඒවා අමතක වෙනවා. එහෙම ස්වභාවයක් තිබෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වනවා මේ පංචස්කන්ධය ගැන කලකිරීමක් ඇති කරගන්නේ නැතුව මේවා පිළිබඳව නොවැල්මක් ඇති කරගන්නේ නැතුව කිසිදාක සංසාරයෙන් මිදෙන්න බෑ කියලා. අන්න ඒක නිසා තමයි කෙනෙක් ව්‍යාපාරිකයෙක් හෝ වේවා මහා අර්ථ මහා උගතෙක් හෝ වේවා තව නොයෙකුත් දේවල් ලබාගත්තු කෙනෙක් හෝ වේවා ඒ තැනැත්තා මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් අර විදියට දුක් මහන්සි වෙලා විදර්ශනා වඩලා මේ தත්ත්වය අවබෝධ කරගන්න තාක් මේ සසරින් මිදීමක් මේ නියම සැනසීමක් ලබා ගන්න බෑ. එතකොට සංස්කාරයන්ගේ සංසීදීමයි තේසං භූප සමෝ සුඛෝ කියලා කිව්වේ ඒකයි. මේ සංස්කාරයන් සමනය කිරීම සංසිඳ වීමම සැපයක් කියලා බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා ඒ සංසිඳ වීමට හේතු වෙන්නේ අන්නාර ප්‍රඥාවයි අවබෝධයයි විදර්ශනා ඥානයයි මේවායි යථා තත්වය. එතකොට මේන් අපිට හිතා ගන්න පුළුවන් මේ පංචස්කන්ධය පිළිබඳව නැත්නම් පැවැත්ම පිළිබඳව බුදු පියාණන් වහන්සේ ධර්ම මතය. දැන් මේ හැම කෙනෙක්ම වගේ අහලා ඇති බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේ හැඳින්වුවේ ලෝකයේ සිටින අනුත්තර ශල්‍ය වෛද්‍යවරයා ඒ වගේම විෂක් වෛද්‍යවරයා හැටියට. ඒකම තමයි අපි ඔය අනිතර අහලා තිබෙන ඔය කයිවල එහෙම තිබෙන්නේ සත්හට වන බව දුකට වේදානන් කියලා. අරලෝ වැඩ සංග්‍රහයෙම කියවෙන්නේ සත්හට වන බව දුකට වේදානන් බුදු පියාණන් වහන්සේට නමස්කාර කරනකොට කියන්නේ සත්වයාට තිබෙන භව දුක්ඛයට පැවැත්ම කියන දුක වෙන දුක් නෙවෙයි. පැවැත්ම නැමැති දුකට වෙදකම් කරන වෙදදුරුතුමා තමයි බුදු පියාණන් වහන්සේ. මුළු මහත් පැවැත්මම ඒ විදිහට උපමා කරලා තියෙනවා. ඊට සංසන්දන සමාන කරලා තියෙනවා ධර්මයේ දුකක් හැටියට. මොකද ඒ අනිත්‍ය දුක්ඛනාත්ම කියන ත්‍රිලක්ෂණයට අදාළ නිසා මේ හැම එකක්ම අනිත්‍යයි. මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස කියලා කියන ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ අන්න අර ඝන සංඥාවෙන් මේවා නිත්‍ය හැටියට අල්ලගෙන සිටීම නිසායි. ඒක තුලින්ම ඒ වෙන්වීමේ දුක එනවා. ඒ අනිකුත් සංසාර දුක් ස්වභාවය එනවා. ඉතින් ඒක නිසා අපි අර වෙදතිරුතුමාගේ උපමාව ගත්තොත් දැන් අපි හිතලා බලමු නොයෙකුත් විදිහේ සමාජ සංස්කරණ ආර්ථික ක්‍රම ඔය කොයි වන්නේත් අපි උත්සාහ කරනවා මේ සමාජය සැපවත් කරන්න. නමුත් ඇත්ත වශයෙන් අපි කල්පනා කරන්න ඕන ධර්මයේ නියම ගැඹුරු පරමාර්ථය මේ සත්වයා හැමතිස්සෙම භවයේ රඳවා ගන්න නෙවෙයි. ක්‍රමක්‍රමයෙන් අනුපිළිවෙල කතාවෙන් බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කළ අන්තිමට චතුරාර්ය සත්‍ය දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියලා කියන චතුරාර්ය සත්‍යයෙන් ඒ දේශනාව කුළු ගන්වන්නේ. මොකද මේ ලෝක සත්වයා සිටින භව රෝහලෙන් දැන් අපි හිතමු මේක රෝහලක් කියලා මුළු මහත් පැවැත්මම රෝහලකට සමාන කරන්න පුළුවන්. දැන් අපි කල්පනා කරලා බලමු දැන් රෝහලක සංවිධානයක පැවැත්ම ගැන. රෝහලකට අවශ්‍ය වෙනවා ඒ රෝගීන්ගේ ඕනෑ එපාකම් පිරිමසා ගන්නට සුදුසු විදියේ සංවිධානයක් ඕන වෙනවා. වෛද්‍ය පිරිසක්, උපස්ථායක පිරිසක්, ওই විදිය විශාල පිරිසක් ඒ රෝගීන්ට උපස්ථාන කිරීම සඳහා යොදවන්න වෙනවා. නමුත් මේ පරමාර්ථය මොකක්ද? ඒකට ඇතුල් වෙන රෝගිය හැමදාම එතන තියාගන්නද? සමහර විට හේතු දක්වන්න පුළුවන්. කවුරු කවුරුත් පත් වෙලා ගියොත් එහෙම ඒ දොස්තරලාට රස්සාව නැති වෙනවා. උපස්ථායක උපස්ථායිකාවන්ට රස්සාව නැති වෙනවා. ඒක නිසා ඔක්කොම මෙතන තියාගන්න ඕන රෝහලෙ. එහෙම කවුරුවත් මෝඩයෙක් මිසක් එහෙම කවුරුවත් හිතන්නේත් නැහැ. නමුත් ඔන්න ඔය විදිහේ දෙයක් මේ පැවැත්ම ගැන කල්පනා කරලා බැලුවාම අපිට හිතන්න තිබෙන්නේ කොයි විදිහේ සමාජික වශයෙන් මේකේ තත්ත්වයේ නඟා සිටුවත් ආර්ථික වශයෙන් නඟා සිටුවත් සනාතන වශයෙන් සත්‍යයක් තමයි මේ භවය දුකක්. මේ தત્ත්වයේ පමණක් නෙවෙයි චක්‍රවර්ති කාලයේ පවා චක්‍රවර්ති රජ කෙනෙක් පහළ වුණාම තියෙන ඒ සප සම්පත් ඒවා පවා අනිත්‍යයි කියලා බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා. ওই ලොකුවට හිතන දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ඒවාත් අනිත්‍යයි. කොටින්ම බුද්ධ දේශනාව පවත්වනකොට අර සිංහයෙක් ගර්ජනා කරනකොට රජවරුන්ගේ මඟුල් අහස්තීන් පවා ඒ තැති අරගෙන දන්වැල් කඩාගෙන මලමුත්‍ර හෙළමින් දුවන්න වගේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයින් පවා අනේ අපි මෙච්චර කල් හිතන් හිටියේ අපි නිත්‍යයි, අපි අනිත්‍යලු කියලා ඒ විදිහට බය වුණු සංවේගයට පත් වුණු බව ධර්මයේ සඳහන් වෙනවා. අන්න ඒක නිසා අපි හිතන්න තියෙන්නේ අර උපමාව අනුව බුදු පියාණන් වහන්සේ වෙදදුරු හැටියට වෛද්‍යවරයෙක් හැටියට කළේ මේ භවය මේ පැවැත්ම නැමැති මේ රෝහලෙන් මේ රෝහලේ ඉන්න රෝගීන්ට බුදුරජාණන් වහන්සේගේ අමෘත ඖෂධය නිවන් නමා ඖෂධය දීලා යම් කිසි මට්ටමකින් මේ සුවපත් කරලා සෝවාන් මට්ටමින් හෝ සකදාගාමි මට්ටමින් අනාගාමි මට්ටමින් අරහත් මට්ටමින් හෝ සුවපත් කළා ඇතිතාකික් මනින් මේ රෝහලෙන් පිට කරන එකයි. මේ රෝහලෙන් පිට කිරීම සඳහායි බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. නමුත් බොහෝ දෙනා කල්පනා කරන්නේ මේක රෝහලක් හැටියට හිතන්නෙත් නැහැ. පැවැත්ම අලංකාර කරගෙන, පැවැත්ම ස්ථිර කරගෙන, පැවැත්ම ලස්සන කරගෙන මේකටම ආවඩමින් මේ සංසාරයේ දිගට ගෙන යන ශාසනය ඉක්මනින්ම විනාශයට අභාවයට පත් වෙන්නේ, ශාසනය අමතක වෙන්නේ අන්න අර නිවන් ඉලක්කය නැතිවීමෙන්. ඒකට බුදු පියාණන් වහන්සේගේ දර්ශනය අනුව මුළු මහත් සාංශාරික පැවැත්ම අපි කාටත් පිළිගන්න වෙනවා. කොයිතරම් සැප සම්පත් තිබුණත් මේවා වැඩි කරගත්තත් යම් කිසි අවස්ථාවක අර ව්‍යාපාරික මහා කාල ඒ වෙලෙන්දට හෙළුණා වගේ මේ හැම එකක්ම අතහැරලා යන්න වෙනවා. එකක්වත් අපි පිටිපස්සෙන් යන්නේ නෑ නේද කියලා අන්නේ විදිහ තත්වයකට එනවා හැමදෙනාම. ওই තත්වය දැකලායි බුදු පියාණන් වහන්සේ නියම ආරෝග්‍ය හැටියට දැක්වේ. නියම ආරෝග්‍ය පරමාලාභා නිබ්බාණං පරමං සුඛං. සාමාන්‍ය ලෝකයේ ආරෝග්‍ය කියලා කියන එක එකත් ලාභයක් තමයි. නමුත් නිවනයි පරම සැපත. අන්න ඒක නිසා බුදු පියාණන් වහන්සේගේ ඒ දර්ශනය අනුව බලනකොට අපි මේ හිතන විදියට ඇඳුමේ ප්‍රමාණයට ශරීරය කපන්න ඉඩක් නැහැ. ඒ පුද්ගලයාගේ යම් කෙනෙකුගේ මේ පිරිස් කෙලවර හරි සමහර විට එදිනෙදා ආහාරයක් නැතිව අඳින්න වස්ත්‍රයක් නැතිව කෙනෙක් හරි හිටියත් සංසාරේ කර්මානුරූපයේ තත්ත්වේ පහළ වුණත් අතීතයේ බණ භාවනා කළා. අන්න එතකොට ධර්මය අහනකොට ඒ ධර්මානුකූලව ප්‍රඥාව කියලා කියන ලෝකේ හැම ධනයටම වඩා තස්මා පඤ්ඤාව ධනේන සෙය්‍යෝ කියලා ධර්මයේ දක්වලා තිබෙනවා. මේ ප්‍රඥාවම ධනයට වඩා උසස්. කොයිතරම් මහා කෝටිපතියෙක් හිටියත් ඒ තැනැත්තට ප්‍රඥාව නැත්නම් ඒ තැනැත්තා ඉතාමත්ම බරපතල සමහර විට මහා පරිහානියකට විපතකට වැටෙන ප්‍රපාතයකට වැටෙන මත්පැන් ආදියට යට වෙනවා. එතකොට නියමම ධනිය තමයි ධනියටත් වඩා උතුම් දේ තමයි ප්‍රඥාව කියන එක. ප්‍රඥාව කියන එකේ ගැඹුරම එක තමයි අර විදර්ශනා ප්‍රඥාව. මේ සාංසාරික තත්ත්වයේ ජීවිතය පිළිබඳව යථාර්ථය යථාර්ථය අවබෝධ කර ගැනීමයි. මේ යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන් වන්නේ බුදු පියාණන් වහන්සේ දක්වා දාළ ප්‍රතිපත්ති මාර්ගයෙන් ශීල සමාධි ප්‍රඥා කියලා කියන අන්නේ ප්‍රතිපත්ති මාර්ගයෙන් මෙන්න මේ තමන් ප්‍රතිපත්ති මාර්ගයේ යමින් අර කියාපු විදිහට බුදු පියාණන් වහන්සේ දුන්න නිවන් අමා අමෘතය ඒ අනුභව කරමින් ඒකයි රසායනය. අනිත් ඔක්කොම දේවල් ලෝකයේ සමාජයේ දිනු කර ගැනීම සඳහා කරන දේවල් අන්න අර රෝහලේ රෝහලේ සාමාන්‍ය තත්ත්වය ජීවන තත්ත්වය ඒව කියනෝනේ ජීවන තත්ත්වය නඟා හිටුවීමට ඒ වැටු ආදී ඒවල් දිනු කරගන්න රෝගීන්ට එදිනදා හොඳට ආහාර පාන දෙනවා තව අනිකුත් වැටු ආදී දෙනවා ඒ උපස්ථායකින්ට ඒ කටයුතු ඔක්කොමත් කරෙන්න ඕන. නමුත් ඒ එකකවත් පරමාර්ථය අර රෝගියා ලෙඩ හැමදාම ස්පිරිතාලේ තියා ගැනීම නෙවෙයි. පුළුවන් ඉක්මනින් ටිකට් කපන එකයි. පුළුවන් ඉක්මනින් ටිකට් කවන එකයි. වැඩිකල් මේකේ ටිකට් කැපිලා කරන්න හම් වෙන්නේ නැහැ සාසනේ. මේ බුද්ධෝත්පාද කාලයක අවසාන කාලය නිසා බොහෝ විට දිගටම රෝගී වෙලාම ඉන්න සිද්ධ වෙනවා. ඒකයි මේ භයානක නිසා අබුද්ධෝත්පාද කාලේ එනකොට හැමදාම මේ රෝහලෙන් පිට වෙන්න කවදාවත් හම් වෙන්නේ නැහැ. බුදු කෙනෙක් පහළ වුණා පමණයි. භාවයෙන් නැමති රෝහලෙම ඉන්න සිද්ධ වෙනවා. අන්න ඒක නිසා මේ විදිය විදර්ශනාත්මක ධර්ම දේශනා ආදී ගැන විශේෂයෙන් උනන්දු වෙන්න ඕන. තම තමන්ගේ ජීවන මට්ටමක බැඳු වුණත් අනිකුත් ලෞකික ඉලක්ක අර මහා කාල උපාසකතුමාටත් පුළුවන් වුණා අර කියාපු මහා කාල සහ සමාගම තව දියුණු කරගෙන මහා ඊටත් වඩා විශාල ධනස්කන්ධයක් ලබා ගන්න. නමුත් මොකද කරේ අර ඔක්කොම අතහැරලා අමුදරුවන් පවා අතහැරලා ගිහිල්ලා පැවිදි වෙලා තමයි අර සත්‍යය ලබා ගත්තේ. අන්න ඒ විදිහට අපි මේ වයින් ආදර්ශ ගත යුතුව තිබෙනවා. එතකොට මේ හැම දිනාම අද මේ වටිනා පෝය දවසේ ඒකට ආරම්භයක් වශයෙන් තමයි මේ බොහෝ දෙනෙක් සිල් සමාදන් වෙලා තිබෙන්නේ. මේ විදිහේ දේවල් පවා මේවා හිලා දකින්න නරකයි. සමාජයෙන් වෙන් වෙලා ධනෝපාර්ජන කටයුතු වලින් වෙන් වෙලා එක තැනකට වෙලා මොකද්ද මේ කරන්නේ සුදුරේ දියඳගෙන කියලා ඒ විදිහට සමහර කෙනෙක් හිතන්න පුළුවන්. නමුත් මෙන්න මේක තමයි නියම බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ පිළිවෙතට හුරු වීමයි. පොහොයාට සිල්ලේ අතීතයේ පවා බෞද්ධ පින්වතුන් තම තමන්ගේ නිවෙස්වල කුඩා දරුවන්ට පවා මේ සිල් සමාදන් වීම සිරිතක් වශයෙන් දක්වලා තිබෙනවා. පොහොය අටසිල් පුළුවන් කෙනෙක් කී විදිහට ඊළඟට දස සිල් සමාදන් වුණා. තවත් කොයි ආකාරයකින් නමුත් යම් කිසි ශීලයක පිළිහිටන්න සිද්ධ වෙනවා අර ධර්මයේ කියලා තිබෙනවා. ඉන්ද්‍රිය සංවරය සීලය මේවා අවශ්‍ය වෙනවා. අපේ සිත එකඟ කර ගැනීමට අවශ්‍ය වෙනවා කය වචන හික්මවා ගැනීම. සමාජයට වෙන උපද්‍රව ගැන පමණක් සලකලා නොවේ තමන් මේ ප්‍රාණඝාත අදින්නා දාන ආදී කටයුතු කරන්නේ මේ දෙපැත්තටම හිංසාවක් වෙන නිසා. කෙනෙක් මරණ කරනකොට කෙනෙකුට හිංසාවක් කරනකොට ඒ හිංසාව Tamanට වෙලා සමහර විට ඒ වුණ හිංසාවට වඩා විශාල ප්‍රමාණයක් Tamanට හිංසාව සිද්ධ වෙලා අර හිත නිසා. දැන් කෙනෙක් මරනවා කියනකොට ඒ තැනැත්තා ටික වෙලාවකින් අනහදි ඉක්මනින්ම මැරුණා නම් ওই වෙඩිල්ලක් එහෙම තියලා බොහොම සුළු වෙලාවයි ඒ තැනැත්තා දුක විඳිනවා පේන්නේ. නමුත් Taman ඒකට විඳින දුක ඒ වගේ සිය දහස් ගුණයක් වැඩි. ඒ මොකද අර කර්මය නිසා බරපතල කර්මයක් නිසා. ඒක නිසා තැවෙනවා හිත තැවෙනවා. ඒ වගේම ඒව කර්මානුරූපව බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන කොයිතරම් දුර යනවද කියලා. අන්න ඒ නිසා තමයි මේ ශීලිය කියන එක අපි අර සමාජය ගැන දැන් හැමදිනාම තමන් අමතක කරලා සමාජය ගැනම හිතනවා. මෙතන අන්තිමට මේ සමාජය කියන එක සමස්තයක් හැදුනේ මොහකින්ද කියන එක කල්පනා කරන්නේ. පුද්ගල ඒකකේනුයි සමාජයක් හැදෙන්නේ. පුද්ගලයා අමතක කරලා සමාජයක් නෑ. ඒක නිසා මේ සමාජය කියන එක නිකම් වචනයක් වචන මාත්‍රයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කවුරුත් සමාජය වෙනුවෙන් කියලා කියනවා. නමුත් මේ සමාජයට සමාජයක් හැදෙන්නේ මේක සමස්තයක් හැදෙන්නේ මේ පුද්ගල ඒකකයයි. බුදු පියාණන් වහන්සේ ඒක නිසා මේ පුද්ගල ඒකකට යොමු කරේ. අර විශාල පිරිසක් හිටියත් බැලුවා කාටද මේ බණ හොඳට පණුවෙමු මේ ධර්මයේ ගැඹුරම හරිය අල්ල ගන්න පුළුවන් වන්නේ. මේකේ තිබෙන අවම මට්ටම බලලා මේකට ව්‍යාපාරික බණක් කියලා මෙන්න මේ ව්‍යාපාරික බණ කිව්වොත් මේක දාන කතාවෙන් නවත්ත ගත්තොත් මේ අපටත් බොහොම ප්‍රයෝජනවත් කියලා හිතාගෙන මහා කාල උපාසකතුමාට ඒ විදිහට කියලා නවත්තු වෙන අනුගිලවල කතාව ගෙනිච්ච දිගටම මහානකම දක්වාම ගෙනිච්ච නෙක්ඛම්මේ දක්වාම ගෙනිච්ච නිවන් දක්වාම ගෙනිච්ච ඒකයි බුදු පියාණන් වහන්සේගේ පිළිවෙත අපිත් කල්පනා කරගන්න ඕනේ. එතකොට මේ බුද්ධ ශාසනයේ නියම පරිමාර්ථය නියම හරය සාර ධර්ම අපි සිහිපත් කරගෙන මේවා මේවා මතු කරගෙනයි මේ ශාසනය අපිට රකින්න වෙන වෙන දේවල් වලින් නෙවෙයි. ඒක නිසා මේ පින්වතුන් ඊ ධර්ම මාර්ගයට බැහැලා මේ විදිහට වටිනා දවසක සමනුත් සිල් සමාදන් වෙලා යම් කිසි ප්‍රතිපත්තියකට නැඹුරු වෙලා බණ භාවනා කරමින් ඒ වගේම විශේෂයෙන්ම මේ අවස්ථාවේ මේ ධර්ම ශ්‍රවණය සඳහා පැයක් නිෂ්කලංකව මේ අවස්ථාවේ ගත කළා. මේ අවස්ථාවේ තමන්ගේ චිත්තසංතානයේ යම් කිසි වෙනසක් සිදු වුණාද නැද්ද කියන එක මේ පින්වතුන්ට තම තමන් ප්‍රත්‍යක්ෂ කරගත යුතු දෙයක්. ඒක වච්ඡත්තං වේදිතබ්බෝ කියලා තියෙන නිසා තම තමන් තීරුම් ගන්න ඕන තමන්ගේ සිතේ ශ්‍රද්ධාව ඇති වුණාද, ශ්‍රද්ධාව අනුව ගිය මේ ප්‍රතිපත්තිය රැකීමට තවත් වීරියක් ඇති වුණාද, වීරිය අනුව ගිය යම් කිසි සතිය කියලා කියන සිහියක් ඇති වුණාද, ඒ අනුව යම් කිසි තැන්පත් කමක් සමාධියක් ඇති වුණාද, යම් කිසි ධර්මයන් පිළිබඳ ගැඹුරු වැටහීමක් ඇති වුණාද කියලා අන්න ඒවා ඇති වුණා නම් අර බුදු පියාණන් වහන්සේ මේ ධර්ම ශ්‍රවණ ආදී ආනිසංස හැටියට දක්වන ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඒ ගුණ ධර්ම තමන් තුළ වැඩුණායි කියලා හිතා ගන්න ඕන. ඒවා තවදුරටත් දියුණුවටපත් කරගනිමින් මේ යන භයානක සංසාර ගමන දුර්ලභ බුද්ධෝත්පාද කාලයේ මේන් ගත හැකි උපරිම ප්‍රයෝජනය හැම එකකම අපි හිතන්නේ උපරිම ප්‍රයෝජනය ගන්නයි. ඒ මේත් මේ කාලේ වචන වලින් කියනනම් අවම ප්‍රයෝජනය නෙවෙයි. අවම ප්‍රයෝජනය ගැනීම මෝඩකමක්. උපරිම ප්‍රයෝජනය ගැනීමට උත්සාහවත් වීමයි වටින්නේ. ඒ උත්සාහයම යම් කිසි විදිහකින් බැරි වුණත් ඒ උත්සාහයම ඊළඟ අවස්ථාවට ඊළඟ ජීවිතයට උපකාර වෙනවා. දැන් අසුබ භාවනාව කියන එක සමහර විට සංඝයා වහන්සේලාට පමණක් අයිති දෙයක් හැටියට හිතන්න පුළුවන්. නමුත් බොහෝ විට කියන අතීතයේ ධර්ම කතාවල සඳහන් වෙන සමහර විට රජ කුමරියක් වැසිකිලි වලක පණුවන් දැකලා අර පුලවක සංඥා කියලා කියන මල සිරුරක පණුවන් වැහුණා මේ තත්ත්වේ නේද කියලා මොහොතකට හිතුවා. ඒක අන්තිමට රහත් වෙන්නත් උපකාර වුණා කියලා සඳහන් වෙනවා. ඒක නිසා එදිනදා ජීවිතයේ රෝහලකට ගියා එහෙම නැත්නම් පාරේදී දකින්න ලැබුණ යම් කිසි දෙයක් පහක බලාගන්න නැතුව ඒක අසුභ කර්මුණක් කරගන්න ඕන. සුභ අරමුණු දිහා නම් අමුතුවෙන් බලන්නද කියලා කියන්න ඕනේ නැහැ කාටවත්. අසුභ අරමුණ නම් ඒක බොහොම අමාරුවෙන් කරන්න ඕනේ. නමුත් අසුභ අරමුණෙන් ගත යුතු ප්‍රයෝජනය ගන්න ඕනේ දෙකට නෙවෙයි. අන්න අර කියාපු විදිහට විදර්ශනාත්මක වශයෙන් තමන්ගේ චිත්තසංතානෙට එක මොහොතකටවත් අර මහා අන්ධකාර රාත්‍රියේ විදුලි කෙටිල්ලක් වගේ අපොයි ප්‍රයත් මේ தත්ත්වය මේක නේද කියලා තමන්ගේ හිතට දාගන්න ඕනේ. ඒක උපකාර වෙන කවදාහරි නිවනට. අන්න ඒක නිසා අර මිහිදාගතාවේ කියාපු ආකාරයට අර තූල කාලේ වගේ සුභාරම්මන බහුලව කුසීතව අය විදිහට ජීවිතයක් නෙවෙයි මහා කාල ස්වාමීන් වහන්සේ ගත කළ උදාර ජීවිත ආදර්ශයට අරගෙන ඒ අනුව යමින් ධර්ම ශ්‍රවණානිසංස වශයෙන් ලබාගත්තු සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඒ ධර්මයන් තවතුරටත් තමන්ගේ චිත්තසංතානයේ දියුණු කරගෙන කල්යාණ මිත්‍රාශි ලබා බණ භාවනා කරමි. හැකිතාකින් වනින්නේ අති භයානක ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදී සියලු සංසාර දුකින් අත් මිදෙන උතුම් මහා මහ නිවනින් සැනසීමට මේ හැම දිනාට මේ කාන්තින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තම තමන් නම් ඉන්නේ සීමිනේ පරලෝ ගියා වුණ නැතිින් නැතුළු අවීචියේ පටන් අකනිට ආදක්වා වූ යම් තාක් සත්ව කෙනෙක් සිටිනවා නම් ඒ ශාසන ආරක්ෂක දෙවිදේවතාවුනුත් ඇතුළු හැම කෙනෙක්මත් මේ අප විසින් ධර්ම ශ්‍රවණමය ධර්ම දේශනාමය වශයෙන් නැති කරගත් කුසල රාශි අනුමෝදන් මෙත්වා අනුමෝදන් වී හැකිතාකින් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මමා මහ නිවන් සාක්ෂාත් කරගනිත්වා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගෙන මේ ගාථා කියන්නේ. එත්තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවා අනුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨාය භුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං සදා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. දුක්ඛප්පත්තා ච නිදුක්ඛා, භයප්පත්තා ච නිභයා, සෝකප්පත්තා ච නිසෝකා, හුන්තු සබ්බේ පිපාණිනෝ. සබ්බීතියෝ විවජ්ජන්තු, සබ්බ රෝගෝ විනස්සතු, මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. භවතු සබ්බ මංගලං, රක්ඛන්තු සබ්බ දේවතා, සබ්බ බුද්ධානුභාවේන සදා සෝත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං, රක්ඛන්තු සබ්බ දේවතා, සබ්බ ධම්මානුභාවේන සදා සෝත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං, රක්ඛන්තු සබ්බ දේවතා, සබ්බ සංඝානුභාවේන සදා සෝත්ති භවන්තු තේ. අභිවාදන සීලස නිච්ඡං වද්ධා පචායින චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තිනේ වෙච. අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු
ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි.